You're with SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි සූදානම් වෙන ශ්‍රී ලංකාවේ තත්විත්ති පිළිබඳව කතා බහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපිට මුලින්ම කතා බහ කරන්න පුළුවන් ඊයේ රාත්‍රී වෙනකොට අපිට ආරංචි වුණු විශේෂිත සිදුවීමක් පිළිබඳව. වහාම ක්‍රියාත්මක වන පරිදි මේගමුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවල තියෙන යම් කිසි සිදුවීමක් මූලික කරගෙන. මොකද මේ සිදුවීම මනෝජ්?
ඔව්, ඊයේ සවස්වරුවේ මීගමුව පෝරුතොට කියන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් යම් කලහකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව යතුරු පැදියක් ඇතුළු වාහන කිහිපයකට ගින්නෙන් අලාබහණි වුණු සිදුවීමකුත් වාර්තා වෙනවා. ඒ අනුව පෝරුතොට සහ ඒ අවට මීගමුව පොලිස් බල ප්‍රදේශයට ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ තත්වය හේතු කොටගෙන අපි දකිනවා ආයමත් මේ මොහොත වෙන විට ලංකාවේ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ආදී සමාජ මාධ්‍යයන්ගේ යම් අවහිරතාවකුත් මේ සිද්ධිය පදනම් කරගෙන ඇති කරලා තියෙනවා.
දැන් මනෝජ්, සමාජ මාධ්‍ය අවහිර කරමින් එවැගේම පොලිස් ඇඳිරි නීතිය පනවමින් තියෙන සිදුවීමක් නිසා මොකක්ද මේ සිදුවීම කියන කුතුහලය අපට මතුවෙනවා. මේක මේ ජාතීන් අතර ඇති වුණු යම් කිසි ආරවුලක්ද නැත්නම් වෙනත් හේතුවක් පදනම් කරගෙන සමාජ යම් කලබලයක් ඇති වේවි කියලා ගත්ත තීරණයක්ද? මොකක්ද මෙහි පසුබිම?
ඔව්, විශේෂයෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයත් සඳහන් කරන්නේ මේක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් කියලා. ඊයේ සවස් යාමේ මේ සිද්ධිය ඇති වුණේ. ඒ හින්දා එය හරියටම තහවුරු කරගනිමින් සිටිනවා. ඒ අනුව තමයි පොලිස් ඇඳිරි නීතිය සහ සමාජ මාධ්‍ය තහනමත් සිදුවන්නේ. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ එහෙම තත්ත්වයක් කියලා.
තවත් විශේෂිත ප්‍රවෘත්තියක් කෙරෙහි අපිට අවධානය යොමු කරන්න පුළුවන්. මේ ආරංචිය නිදහස් වුණා පමණයි වගේ මෙහි උණුසුම තාමත් තියෙනවා. මොකක්ද මේකේ යටිපෙළ අරමුණ වන්නට ඇත්තේ කියලා? ඒ තමයි මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා පාස්කුවිරි දින ප්‍රහාර මාලාවට දින 5කට පස්සේ සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය වෙත රහසිගත ලිපියක් යොමු කරලා තියෙනවා. කාර්යාලයේ සේවකයන් ආරක්ෂා කරගන්න සහ තවත් කොන්දේසි කිහිපයක් පනවමින්. එතකොට යම් කිසි වූ සැකයක් මත වුණාය කියලා දැන් මේ වෙනකොට ආරංචි වෙමින් පවතිනවා. සෞදි අරාබියේ මේ ප්‍රහාරය ගැන දැනගෙන හිටියාද කියලා. මනෝජ්, මොකද්ද මේ ලිපිය? මේ ලිපිය සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවද? මොනවද මේ ලිපියේ තිබුණු සවිස්තරාත්මක කරුණු? මේව තමයි අපිට මතුවෙන ගැටලු.
ඔව්, දැන් මේ පාස්කුරිදා එල්ලවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයට දවස් 5කට කලින් සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය බින් අබ්දුල් අසීස් අල් අසාෆ්ගේ අත්සනින් ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලයට රහස් ලිපියක් යොමු කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ ගැන අල් අහඩ් වෙබ් අඩවියත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා එවපු මේ ලිපියේ කියනවා අපේ රටේ සෞදි තානාපතිවරයාට හදිසි කටයුත්තක් විදිහට සලකලා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් වෙන්න කියලා. ඒ අනුව සෞදි තානාපතිවරයා සතු දේශීය සහ විදේශීය කණ්ඩායම් වලට අදාළ සියලු පරිගණක දත්ත මකා දාන්න, ඒත් එක්කම ලිපිලේඛන විනාශ කිරීමට පියවර ගන්න කියලා එම ලිපියේ දැක්ුණා කියලා සඳහන් වෙනවා. අවශ්‍ය නම් තානාපති පරිශ්‍රය ඇතුළේ ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්න කියලා සඳහන් කරලා තියෙනවා කියලා කියවෙනවා. ඒ කියන්නේ අප්‍රේල් 21 වෙනිදාට දවස් 5කට කලින් කියන්නේ. පාස්කු සමයේ ඉදිරි දවස්වල එළඹෙන නිසා ජනතාව බහුලව ගැවසෙන ස්ථාන සහ දේවස්ථාන ආදී හැකි පමණ මගහරින්න කියලා සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ ලිපියෙන් තානාපති කාර්යාල උපදේශකයන්, කාර්යාල සේවකයන් සහ සෞදි අරාබියට සම්බන්ධ ආරක්ෂකයන් සහ බුද්ධි අංශ දැනුවත් කරලා තියෙනවා කියලා තමයි මේ ලැබෙන තොරතුරු වලින් වාර්තා වෙන්නේ.
දැන් මේ පසුගිය දවස්වල ඇති වුණු සිදුවීම් දාමයත් එක්ක මේ වෙනකොට මේ වත්මන් ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන් සහ ඒ වගේම ආණ්ඩුකාරවරුන් සම්බන්ධව විශේෂිත කතා බහක් ඇති වුණා. යම් චෝදනාවක් එල්ල වුණා. ඒ අතරින් ප්‍රමුඛස්ථානයට එනවා රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා. අපිට ආරංචි වෙන විදිහට රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා හදිසියෙම විදේශගත වෙලා තියෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවයේ කුමක්ද? කොහෙද ඔහු ගිහිල්ලා ඉන්නේ?
ඔව්, ඒ ප්‍රවෘත්තියේ නිවැරදි ඔහු ඕමානයේ මස්කට් නුවර බලා ගිහිල්ලා තිබෙනවා. ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයක් විදිහට කොමනත් ලංකාවේදී ඔහුට දැඩි ලෙස චෝදනා එල්ල වෙනවා මේ සිදුවුණු සිද්ධිදා මේ සම්බන්ධයෙන් සහ ඔහුගේ අමුදව්වක් සිද්ධ වුණා කියලා පහුගිය දිනවල අපි වාර්තා කළා. කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතරම් කොපු විශාල ප්‍රමාණයක් ලබා ගැනීම සිද්ධියටත් ඔහුට චෝදනා එල්ල වුණා. ඒ වගේම මේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්ත් ඔහුට චෝදනා එල්ල වෙනවා. නමුත් ඔහු ටිකින් දෙකටම කියන්නේ චෝදනා ඔහුට එල්ල කරන්න බෑ, මේක ත්‍රස්ත ක්‍රියාවක්, මේ පිළිබඳව දැනුවත් කරලා තිබෙන්නේ කියලා. හැබැයි ඔහු එහෙම කියන්න කියන්න සමාජයෙන් අනිත් පැත්තට ඔහුට පෙරලා පහර දෙනවා. ඉතින් ඔහුට චෝදනා එල්ල කරනවා. ඉතින් මේ දැඩිව චෝදනා එල්ල වෙන, විමර්ශන කටයුතු සිද්ධ වෙන, පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන, ආණ්ඩුවත් යම් ආකාරයකින් මේ සම්බන්ධයෙන් අපහසුතාවට පත් වෙලා ඉන්න වෙලාවක තමයි ආණ්ඩු අමාත්‍යවරයෙක් විදිහට චෝදනාවට ලක් වෙන අමාත්‍යවරයෙක් විදිහට මේ වෙලාවේ ඕමානයේ මස්කට් නුවර බලා ඔහු පිටත් වෙලා ගිහිල්ලා තියෙන්නේ.
දැන් මේ ඔහුගේ සංචාරය පිළිබඳව රජයේ දැනුවත්ද, රජයේ අනුදැනුමේ යටතේද ඔහු ගිහිල්ලා සිටින්නේ, කොහොමද එහි ඒ තත්වය මනෝජ්?
ඔව්, හොර රහසේගේ ගමනක් නෙමෙයි ඔහු ප්‍රසිද්ධිය තමයි මේ ගමන ගියේ. රජෙත් යම් දැනුවත් භාවයක් ඇති. ඔහු දවස් දෙකකට කලින් ලංකාවෙන් පිටත් වුණා.
දැන් මේ තවත් ප්‍රවෘත්තියක් පිළිබඳව අපිට වාර්තා වෙනවා. දැන් මේ පාස්කු දින ප්‍රහාරයට කලින්, අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවුණු මේ අවාසනාවන්ත ප්‍රහාරයට කලින් ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රතිවරයා පූජිත් ජයසුන්දර මහතාගේ අනුදැනුමකින් යුක්තව පොලිස් ස්ථානාධිපතිවරුන් 12කට මාරුවීම් ලබා දීලා තියෙනවා. හදිසියෙම මාරුවීම් ලබා දීලා තියෙන මේ ප්‍රහාරයට දින දෙක තුනකට කලින් ලැබෙන ආරංචිවල හැටියට මනෝජ්, මේ ස්ථානාධිපතිවරු මාරු කිරීම පසුපසත් මේ සිදුවීමට යම් කිසි වූ සම්බන්ධයක් තියෙන වග තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. අනියමාර්ථයෙන් මම දැනගන්න කැමතියි නියත වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබට ලැබෙන තොරතුරු මොනවද කියලා.
ඔව්, පැහැදිලිවම ඉතින් මේට සම්බන්ධ ක්‍රියාවක් වාර්තා වුණු සැනින් යම් ආකාරයකින් චකිතයක් ඇති වෙනවා. මේ සිද්ධිදා මේ කොහෙන් සිදුවුණාද, කොයි ආකාරයෙන්ද කියලා තාමත් සැකසහිත මට්ටමක තියෙන්නේ. මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙලත් ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවීම පිළිබඳව රජයටත් යම් ආකාරයෙන් චෝදනාවක් තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් සිද්ධ වෙච්ච සිද්ධියක් මේ සිදුවීමක්. දැන් මේ ප්‍රහාරය, පාස්කුරිද ප්‍රහාරය එල්ල කරන්න කලින් පොලිස් විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරුන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් අපි දකිනවා පානදුර කෙසෙල්වත්ත අර පරත්තපාරේ ෂෙරිෆ් මාවතේ බෝම්බ නිෂ්පාදනය කළා කියලා සැක කටයුතු නිවසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා. පානදුරේ විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා, පොලිස් ප්‍රධානීන්ට වාර්තා කරලා තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතුළේ තමයි ඔහුව පානදුරෙන් ත්‍රිකුණාමල විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරයා විදිහට මාරු කරලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරයා විදිහට අප්‍රේල් 18 වෙනිදා තමයි මේ මාරුවීම ලබා දීලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් උඩ මේ සිදුවීම දැඩි කතාබහට ලක් වෙනවා. ඔහු විතරක් නෙමෙයි, ඔහුගේ නම විශේෂයෙන් සඳහන් කරේ මේ පානදුර ඇතිවෙච්ච සිදුවීම නිසා. එවැනි ස්ථානාධිපතිවරු 12 දෙනෙකුට මාරුවීම් ලබා දීලා තියෙනවා. මහනුවර, කෑගල්ල, ඇල්පිටිය, කළුතර, ගම්පහ, මීගමුව, පානදුර සහ ගල්කිස්ස කියන පොලිස් විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරු තමයි මේ විදිහට මාරු කරලා තියෙන්නේ. අනිවාර්ය නිවාඩය වුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයා තමයි මේ මාරු කිරීම සිද්ධ කරලා තියෙන්නේ කියලා වාර්තා වෙන්නේ.
දැන් ඒ සම්බන්ධව ශ්‍රී ලංකා රහස් පොලිසියේ යම් කිසි විමර්ශනයක් හෝ මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු විමර්ශනයක් ආරම්භ වෙලා තියෙනවද මේ වෙනකොට ලංකාවේ?
තාම එහෙම වාර්තා වෙන්නේ නැහැ. මේක සිදුවීමක් විදිහට ශ්‍රී ලංකාවේදී මාධ්‍ය විදිහට අපි වාර්තා කරා මෙහෙමත් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා.
දැන් මේ සිදුවීම් දාමේ අතරතුරේදී තවත් ප්‍රවණතාවක් අපිට දකින්නට ලැබෙනවා. ඒ තමයි මේ මුස්ලිම් ජනයා සිංහල නම් ලබා ගැනීමේ, සිංහල නම් දා ගැනීමේ යම් කිසි වූ ප්‍රවණතාවක් ඇති වෙලා තියෙනවා කියලා. මෙහෙම ප්‍රවණතාවක් තියෙනවද ඇත්තටම ලංකාවේ?
ඔව්, ඒක තමයි. ඒකත් තව ප්‍රධාන ප්‍රශ්නයක්. විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ආශ්‍රිතව, ඒත් එක්කම වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආශ්‍රිතව මෙහෙම තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් පුද්ගලයන් 27 දෙනෙක් පෞද්ගලික කාල සීමාවේ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විතරක් ඉල්ලීම් කරලා තිනවා ඔවුන්ගේ නම් මාරු කරන්න. ඔවුන් මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ලබා ගන්න තමයි මේ ඉල්ලීම කරලා තිබුණේ. අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ මේවා හෝමාරු වුණා. ඒ කියන්නේ නම් වෙනස් කරනවා නම් ප්‍රසිද්ධ පුවත්පතක ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය නම් වෙනස් කිරීම පිළිබඳව පළකිරීමක් කරන්න ඕනේ. එහෙම පළ කරපු පුවත්පත් දැන්වීම ඇතුළත් කරලා සමාජ මාධ්‍යෙත් අපි දැක්කා හුවමාරු වෙනවා මෙහෙම නම් වෙනස් කිරීම සම්බන්ධයෙන්. ඒක දැන් ප්‍රවණතාවක් බවට පත්වලා තියෙනවා. මම ඔබට කිව්වා වගේ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පමණක් පෞද්ගලික කාලේ එහෙම පුද්ගලයන් 27 දෙනෙක් තමන්ගේ නම් මාරු කරන්න ඉදිරිපත් කරලා තියෙනවා.
දැන් මේ තොරතුරු අතරතුරේදී අපිට තවත් විශේෂිත කතාවක් පිළිබඳව කනින් කොරින් ආරංචි වෙනවා. විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතින කාලවකවානුවක් මේක. අපි දන්නවා මේ මරාගිර මැරෙන ප්‍රහාර එල්ල කරපු ත්‍රස්තයින් 8 දෙනෙක් හිටියා. ඊට පස්සේ මේ ත්‍රස්තයින් 8 දෙනාගේ පෞල්වලට සම්බන්ධ සමාජිකයන් අත්අඩංගුවට ගැනීම විශාල වශයෙන් සිදු වුණා. ඇතැම් පුද්ගලයන් තවමත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනවා. ලැබෙන ආරංචිවලට අනුව මේ පුද්ගලයන් නිදහස් කරන්න කියලා යම් ඉහළ පෙළේ දේශපාලනඥයින්ගෙන් යම් බලපෑමක් තියෙනවා කියලායි අපිට තොරතුරු වාර්තා වන්නේ. මේ සම්බන්ධව ඔබට වාර්තා වෙන තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, මේ ආකාරයෙන් අත්අඩංගුවට ගන්න ඇතැම් සැකකටයුතු පුද්ගලයන් නිදහස් කරන්න කියලා පොලිසියට සහ හමුදාවට යම් ආකාරයෙන් දේශපාලන බලපෑම් සිදු වෙනවා කියලා අපිට වාර්තා වෙලා තිබෙනවා. නමුත් මේ තත්ත්වය මත නම් වශයෙන් සඳහන් කරන්න නොහැකිවත් තොරතුරු ලබා දෙන පාර්ශව සඳහන් කරන විදිහට එහෙම ඉල්ලීම් තියෙනවා පොලිසියට සහ හමුදාවට. ඒත් එක්තැනකදී හමුදා ප්‍රතිවරයත් සඳහන් කරලා තිබුණා, එක දේශපාලනඥයෙක් එහෙම අත්අඩංගුවට ගත්තු අය මුදා හරින්න කියලා තමන්ට ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් තමුන් කිව්වා මුදා හරින්න කියන ඉල්ලීම තව අවුරුදු එකහමාරකින් කරන්න කියලා කිව්වායි කියලා. ඒකට හේතුව තමයි එහෙම අත්අඩංගුවට ගන්න පිරිස් අවුරුදු එකහමාරක් රඳවා ගැනීමේ හැකියාව තියෙනවා ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කිරීම වලින් පස්සේ අවුරුදු එකහමාරකින් පස්සේ කියන්න කිව්වයි කියලා. ඊට අමතරව තමයි අර පොලිසිය සහ හමුදාව පොදුවේ සඳහන් කරන්නේ එහෙම බලපෑම් තියෙනවා කියලා. මේ ආකාරයෙන් අත්අඩංගුවට ගත්තු පිරිස් නිදහස් කරන්න කියලා යම් ආකාරයෙන් බලපෑම් එල්ල වෙන වටපිටාවක අපි දැක්ක ඊයේ දවසේ අක්කර 10ක විතර භූමි ප්‍රදේශයක ගොවිපලක් ආශ්‍රිතව නිර්මාණය වුණු සිව්මහල් ගොඩනැගිල්ලක් සොයාගෙන තියෙනවා කාසන්පුර ප්‍රදේශයේ. මේ ස්ථානය මේ ත්‍රස්ත සංවිධානයේ යම් ආකාරයකින් නායකත්වයක් දුන්නා කියලා සඳහන් වෙන සහරාන් හෂීම් මේ සම්බන්ධ වෙන පුද්ගලයන්ට පුහුණු කටයුතු කරන්න, සටන් පුහුණු කරන්න මේ ස්ථානය පාවිච්චි කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙය ඊයේ දවසේ කාසන්පුරින් සොයාගත්තා ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වුණා.
දැන් යුද හමුදාපතිවරයා මහේෂ් සේනානායක මහතා පිළිබඳව කතා බහ කරද්දී ඔහු BBC මාධ්‍යයට සමුඛ සාකච්ඡාවක් කරහා යම් ප්‍රකාශයක් ලබා දීලා තිබුණා මේ ත්‍රස්තයින් පුහුණුව ලැබපු ආකාරය පිළිබඳව ඔහුට ලැබිලා තියෙන තොරතුරු. අපි කැමැති ඔහු ඒ සම්බන්ධයෙන් දක්වපු අදහස් පුළුල්ව ඔබගෙන් දැනගන්න.
ඔව්, එහිදී සඳහන් කරන විදිහට මේ පාස්කුරිද එල්ල කරන ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෝ ඉන්දියාවේ කේරළ සහ කාශ්මීර ප්‍රදේශවලට ඇවිල්ලා ත්‍රස්ත කටයුතු පිළිබඳව පුහුණුව ලැබලා තියෙනවා කියලා යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. ඉතින් ඔහුව උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍යකුත් මේ සඳහන් කරලා තියෙනවා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් ඉන්දියාවට දැවිල්ලා තියෙනවා කියලා. මෙහෙම ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයෙකු ප්‍රකාශ කරලා තියෙනවා කියලා හමුදාපතිවරයා මේ කරව ප්‍රකාශයත් එක්ක. තවදුරටත් ඔවුන් සඳහන් කරන විදිහට ඉන්දිය මාධ්‍යම මේ කාරණයක් එක්ක සඳහන් කරන විදිහට IS ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ලබා ගන්න සෞදි අරාබි නිලධාරීන් එක්කත් මේ පිරිස් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම කේරළ සහ කොයම්බතුර් කියන ප්‍රදේශවලත් තව විද්‍යමත් සංවිධානයේ ක්‍රියාකාරකම් පවතිනවා කියලා තවදුරටත් මේ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන ඉන්දියා ආරක්ෂක අංශත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ප්‍රථම වතාවටයි මේ ප්‍රවෘත්තිය පළවෙන්නේ ඉන්දියාවටත් ගිහිල්ලා මේ ත්‍රස්තයින් යම් ආකාරයෙන් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පුහුණුවක් ලබා තියෙනවා කියලා කේරළයේ සහ කාශ්මීර ප්‍රදේශවල.
මේ පසුගිය කාලේ තවත් කතා බහක් ඇති වුණා මේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ මේ ශරියා විශ්වවිද්‍යාලයක් ආරම්භ වන්නට යනවායි කියලා. මේ මුස්ලිම් පිරිස්වරට යම් අධ්‍යාපන කටයුතු සඳහා මේට ඇතුළත් වන්නට පුළුවන්, එහිදී ශරියා නීතියත් උගන්වීම සිදු කරනවායි කියලා. මේක විශාල ආందోళනාත්මක කතාවක් විදිහට තාමත් සමාජයේ කතා බහ වෙමින් තියෙන කාරණාවක්. දැන් ඇති වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක මේ ආරම්භ කරන්නට නියමිත වෙලා තියෙන නැගෙනහිර ප්‍රදේශයේ මේ ආරම්භ කරන්නට නියමිත වෙලා තියෙන මේ ශරියා විශ්වවිද්‍යාලයට මොකද වෙන්නේ? රජයේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවද?
ඔව් ඉදිරියේදී යම් අවධානයක් යොමු කරයි කියලා විශ්වාසයක් තියෙනවා බොහෝ පාර්ශ්ව ඉල්ලීම් කරන්නේ මේ විශ්වවිද්‍යාලයේ රජයට පවර ගන්න කියලා. මේක වෘත්තීය පුහුණු ආයතනයක් විදිහට තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ 2013 අවුරුද්දේ මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජිය කියලා 2013 අවුරුද්දේ මේක නම් කරලා තියෙනවා. ඊට පස්සේ 2014දී නම වෙනස් වෙලා තියෙනවා බැටිකලෝ යුනිවර්සිටි කොලේජ් කියලා. ආයිමත් 2015දී බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා වෙනස් වෙලා තියෙනවා. ආයි 2016දී බැටිකලෝ කැම්පස් ඔෆ් ශ්‍රී ලංකා කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේ අනුව අවස්ථා හතරකදීම මේකේ නම වෙනස් වෙලා තියෙනවා. වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයාත් පහුගිය දවසේ මාධ්‍ය හමුවක් කියලා සඳහන් කළා. මේක මුලින් වෘත්තීය පුහුණු ආයතනයක් විදිහට ලියාපදිංචි වෙලා පස්සේ ඒ ආයතනයේ පවත්වන ස්ථානය වෙනස් කරලා වෙනත් ස්ථානයකට රැගෙන යාමේදී මේ පාඨමාලා අලුත් පාඨමාලා නීතිය සම්බන්ධයෙන් පාඨමාලා ඇතුළු දේවල් ඇතුළත් කරලා තියෙනවා. ඒකෙදි මේ ශරියා නීතිය උගන්වන්න යනවා කියලා තමයි චෝදනා එල්ලවන්නේ. නමුත් මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරයකුත් ලබා ගැනීමේ අවශ්‍යතාවයකුත් මතු කරනවා. මේ විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර හිස්බුල්ලා හිටපු ඇමතිවරයා. ඌ කියන්නේ මේවා එකවර පටන් ගන්න පුළුවන් කමක් නැහැ, මේවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දීලා අවසර ගන්න ඕන කියලා. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තාමත් අවසර ලබා දීලා නැහැ. ඒකට හේතුව එක හේතුවක් සඳහන් කරනවා, මේ ආයතනයට මුදල් ලැබුණු ආකාරය පිළිබඳවත් නිවැරදි ආකාරයෙන් තොරතුරු දැක්වීමේ අපහසුතාවයකුත් තියෙනවා කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ විදිහට අපි දැක්කා පහුගිය දිනවල මාධ්‍ය හමුවක් කියලා මේකේ තොරතුරු සඳහන් කරලා තියෙනවා. මඩකලපු විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා පීඨ 6ක වැඩ ආරම්භ කරන්න සූදානමක් තියෙනවා කියලා. ඒකේ ආගමික සංස්කෘතික හා භාෂා පීඨේ එක් දෙපාර්තමේන්තුවක් ගැන දක්වලා තියෙනවා. ඒක ඩිපාර්ට්මන්ට් ඔෆ් ශරියා කියලා. මේ සඳහා දැනටමත් ආචාර්යවරු බඳවාගෙන තියෙනවා විදේශ විශ්වවිද්‍යාල තුනකින්. මේ පීඨය සඳහා කිසිම ශ්‍රී ලාංකිකයෙක් බඳවාගෙන නැහැ. ඉරාකය, සෞදි අරාබිය, ඊජිප්තුව කියන රටවල් වලින් තමයි ආචාර්ය මහාචාර්යවරු බඳවාගෙන තියෙන්නේ කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ විදිහට ඔවුන්ගේ පැත්තෙන් මාධ්‍ය හමුවක්ම තියලා චෝදනා එල්ල කරා. කොහොම වුණත් දැන් පීඨනේ එල්ලවන්නේ මේ විශ්වවිද්‍යාලය යම් ආකාරයකින් රජයට පවරා ගැනීමක් සිද්ධ කරන්න කියලා. අපේ මාධ්‍යවේදීන් කණ්ඩායමකුත් පහුගිය සතියේ මේ සංචාරය කරා. ඒ අනුව දැනගන්න ලැබිලා තියෙන්නේ හොඳ පහසුකම් සහිතව මඩකලපුවේදී වුණ විශ්වවිද්‍යාලයක් තොරතුරු තාක්ෂණ පීඨය සඳහාම පරිගණක 300ක් සහිත කණ්ඩායම් 6කට 50 බැගින් වන කණ්ඩායම් 6කට පරිගණක පාඨමාලා හදාරන්න පුළුවන් පරිගණක 300කින් සමන්විත හොඳ තොරතුරු තාක්ෂණ පීඨයකුත් ඉතර නිර්මාණය වෙලා තියෙනවා කියලා. අර මම කලින් කිව්වාගේ ඔවුන්ගේ වෙබ් අඩවියේ මේ නීති පීඨය සම්බන්ධයෙන් යම් ආකාරයෙන් තොරතුරු ඇතුළත් වෙලා තිබුණත් මේ වන විටේ වෙබ් අඩවියට ප්‍රවේශ වෙන්න බැහැ. ඒක යම් ආකාරයකින් බාධා කිරීමකුත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ ඇයි ලංකාවේ ශරියා නීතිය ඉගෙන උගන්වන්නේ, මොකටද මේ ක්‍රියාත්මක වෙන්නේ, කොහෙන්ද අවසර ලබා ගත්තේ, ඇයි මෙවැනි එකක් ක්‍රියාත්මක වෙන්නේ කියන චෝදනාව තමයි විවිධ පාර්ශ්ව රජයේ පැත්තට පීඩනයකුත් එල්ල කරමින් ඉන්නේ. අවසාන වශයෙන් කියන්නේ මේක රජයට පවරා ගැනීමක් සිද්ධ කරන්න කියලා.
එතකොට දැන් මේ විශ්වවිද්‍යාලයට උගන්වන්නට පැමිණෙන ඇතැම් ගුරුවරු සම්බන්ධව ඔබත් අර කලින් සඳහන් කරපු ආකාරයට විශාල මතභේදයක් ඇති වෙලා තියෙනවා. මේ බොහෝ ගුරුවරු ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ගුරුවරු නෙමෙයි, වෙනත් රටවලින් පැමිණෙන අය වීම හේතුවෙන්. දැන් මේ ගුරුවරු බඳවා ගැනීම කටයුතු කොහොම සිද්ධ වෙන්නේ? රජ්‍ය අනුදැනුමක් ඇතුවද, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත්ද? එතකොට මේ ගුරුවරු සම්බන්ධව මේ අදාළ පාර්ශ්ව දැනුවත් වෙලාද සිටින්නේ? මේ වෙන රටවල් වලින් පැමිණෙන මේ ගුරුවරු පිළිබඳව මොකක්ද ඒ සම්බන්ධ වාර්තා වෙන තොරතුරු?
ඔව්, ඇත්තටම මේ ගුරුවරු කොහෙන්ද ඉන්නේ, මොනවද කරන්නේ, ඔවුන් නිසි පදනමක් මතද ඉන්නේ කියලා සමාජ කතාබහක් ලංකාවෙත් ඇති වෙලා තියෙනවානේ. දැන් කුරාණේ උගන්වන්න ගුරුවරු 600ක් රට පුරා ඉන්නවා කියලා පහුගිය දවසක අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආගමන විද්‍යාන දෙපාර්තමේන්තුවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීනොත් එක්ක පැවැත්වෙච්ච සාකච්ඡාවේදී කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මුස්ලිම් ඉරිදා පාසල්, ඒත් එක්කම අධ්‍යාපන ආයතන, මේවායි උගන්වන්න විදේශයන්ගෙන් ගුරුවරු 600කට වැඩි පිරිසක් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. බහුතරය ඇවිත් ඉන්නේ සංචාරක වීසා මත. පහුගිය දවස්වල කතා කරා මැද්‍රාසා පාසල් පිළිබඳව, අරාබි පාසල් පිළිබඳව. මේවායි උගන්වන්නත් වෙනම තවත් පිටරටින් ගුරුවරු 38 දෙනෙක් විතර ඇවිල්ලා ඉන්නවා. මේ සාකච්ඡාවෙත් තමයි කරුණු අනාවරණය තියෙන්නේ. මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එයින් ගුරුවරු 15ක් සම්බන්ධයෙන් තොරතුරු දන්වනවා. එහෙම 15 දෙනෙක් ඊජිප්තුවෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ අයගේ වීසා ලබන මාසයේ අවසන් වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමත් කියලා තියෙන්නේ මේ පිරිස යම් ආකාරයකින් ආයමත් ඒ රටවල් වලට යවන්න කටයුතු කරන්න කියලා. මේ මං කියවනේ 38 දෙනෙක් 600ට අමතරව ඉන්නවා කියලා. ඒකේ 15 දෙනෙක් තමයි මේ මුස්ලිම් ආගමික සංස්කෘතික දෙපාර්තමේන්තුව දැනුවත්ව ඉන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ මැදිහත් වීමෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතුරු 23 දෙනා ලංකාවේ මුස්ලිම් සංවිධාන තමයි කැඳවගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ අය ජෝදානය, යේමනය, එකම බහරේනේ, මැලේසියාව, ලිබියාව, තායිලන්තය සහ ඉන්දියාව කියන රටවල් නියෝජනය කරනවා කියලා තොරතුරු වාර්තා වෙනවා.
දැන් මේ ඇතිවුණු තත්ත්වයක් එක්ක ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන්ට යම් චෝදනා එල්ල වුණා කියලා මා කලිනුත් සඳහන් කළා. ඒ අතරින් කීප දෙනෙක් පිළිබඳව අපි පසුගියවර වැඩසටහනේදී සාකච්ඡා කළා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, එතකොට නැගිනහිර පළාත් ආණ්ඩුකාර MLA හිස්බුල්ලා, ඒ වගේම මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මේ අයට චෝදනා එල්ල වෙනවා. දැන් මේ අය සම්බන්ධව රජයේ මේ වෙනකොට යම්කිසි අවධානයක් යොමු කරලා තියෙනවද? ඔවුන් සම්බන්ධව එක්ක විමර්ශනයක් හෝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමක් හෝ ඔවුන්ගේ තනතුරු පිළිබඳව නැවත සලකා බැලීමක් හෝ කුමන හෝ ක්‍රියාමාර්ගයක් රජයේ විසින් අරගන්නට සූදානම් වෙනවද? ඒ ගැන අවමතරමින් අවධානයක් හෝමු වෙලා තියෙනවද? මොකද තත්ත්වය?
ඇත්තටම එහෙම අවධානයක් යොමුණු බවක් පේන්නේ නැහැ. ඔවුන් තවමත් ප්‍රසිද්ධියේ මාධ්‍ය පෙනී සිටමින් ඔවුන් මේ කටයුතු වලට විරුද්ධව කටයුතු කරන පිරිසක්. ඒ කියන්නේ මේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් හෝ අන්තවාදී සංවිධාන පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධව ක්‍රියා කරන පිරිසක් බව හඟවන ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා. මේ ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් විපක්ෂයත් ඇතැම් ආණ්ඩුවේ නිල මන්ත්‍රීවරුනුත් චෝදනා කරමින් ඉන්නවා ඔවුන් මේ සිද්ධි වලට යම් ආකාරයෙන් වගකීම යුතුයි කියලා. හැබැයි ඒත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත්තු බවක් තවම පේන්නේ නැහැ. ගත්තු බවක් නෙමෙයි, එහෙම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.
හොඳයි, දැන් මේ සම්බන්ධව පසුගිය වකවානුවේදී, ඒ කියන්නේ මේ දිනකට විතර කලින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අදහස් දැක්වීමක් සිදු කළ තිබෙන බොහොම ප්‍රසිද්ධ නම් පවා සඳහන් කරමින් දේශපාලන හයියක් නැතුව මෙවැනි වූ ක්‍රියාදාම සිද්ධ වෙන්න හැකියාවක් නැහැ කියලා තමයි විජේදාස රාජපක්ෂ මහතා එහිදී මේ නම් පවා සඳහන් කිරීමෙන් අදහස් දක්වලා හිටියේ.
ත්‍රස්ත ව්‍යාපාරයේ මේ රටේ මේ ආකාරයට උඩු දුවන්න බෑ දේශපාලන හයිය නැතුව. ත්‍රස්තවාදී සංවිධානයට මුලින්ම හයිය දුන්නේ රිෂාඩ් බදුද්දීන් ඇමතිවරයා සහ හිස්බුල්ලා. ඒ දුන්න බලය දැන් කාටවත් ගලවන්න බෑ. රිෂාඩ් බදුද්දීන්, හිස්බුල්ලා, අසාඩ් සාලි සහ මුජිබ් රහ්මාන්ගේ සහයෝගය නැතුව කවදාවත් මෙම ත්‍රස්ත ප්‍රහාරය මේ රටේ සිද්ධ වෙන්න ඉඩකඩ තිබුණේ නැහැ. මේ ඉන්නේ අගමැතිවරයාගේ රැකවරණ යටතේ. මාව අමාත්‍ය මණ්ඩලයේ නෙරපීමට පවා බලපෑවේ මේ ත්‍රස්තවාදීන් පිළිබඳව කරපු හෙළිදරව්ව.
ඕදන් එතකොට ඊයේ දවසේදී මේ සම්බන්ධව යම් කිසි චෝදනා ගොනු කිරීමක් සිදු කළ සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්දරතන ස්වාමින් වහන්සේත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක් සිදු කළ රජයේ විසින් මේ චෝදනාවට ලක්වන දේශපාලකයන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක යෙදෙමින් සිටිනවා කියලා.
තව්හිද් ජමා සංවිධානයට සම්බන්ධ මුස්ලිම් දේශපාලකයෝ ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන සාමාජිකයෝ 4 දෙනෙක් මේ වෙලාව උත්සාහ කරනවා. ඊයේ දවසේදී රිෂාඩ් බදුරුද්දීන් ඇමතිතුමා මේ රටින් පිටුවහල් කරලා තියෙනවා. කවුද මේ රටේ අගමැති? ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ ප්‍රබල ඇමතිවරයෙක් මහමැතිවරණයේදී අගමැති සිහිනයේ දකින මේ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ තුලත් පාර්ලිමේන්තුව තුලත් තමන්ගේ පක්ෂයේ තුලත් මේ මුස්ලිම් දේශපාලකයෝ ආරක්ෂා කරන්න වැඩ කටයුතු සකස් කරගෙන යනවා. ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා කළුතර ත්‍රික්කේ ප්‍රබල ඇමතිවරයෙක් මේ ප්‍රශ්නේ යටගසමින් ඉන්නවා. ජනාධිපති සිහිනය දකින දෙන්නෙකුත් මේ ප්‍රශ්නේ යට ගහන්න උත්සාහ කරනවා. එක්කෙනෙක් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ජාතික ඇඳුමා දින කණ්ණාඩි දෙකක් දාලා ඉන්න සුදු හීන්දෑරි හාදේක්. ඒ වගේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයත් මුස්ලිම් ඡන්ද ටික දිනා ගැනීම සඳහා මේක යටගසමින් ඉන්නවා.
දැන් ඒ අතරතුරේදී තවත් වාර්තා වෙන තොරතුරක් තමයි දැන් මේ සිදුවීමට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත සංවිධානයක් ඉස්සර නම් කිරීමක් හෝ තහනම් සංවිධානයක් කියලා නීත්‍යානුකූලව ගැසට් පත්‍රයක් නිකුත් කළා නැහැ. ඒ සම්බන්ධව තියෙන මේ අවධානය මොකක්ද රජයේ මේ වෙනකොට? මොකද රජයේ කරන්න යන්නේ මේ සම්බන්ධයෙන්?
ඔව්, විශේෂයෙන් ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මේ සම්බන්ධයෙන් සඳහන් කළේ මේ සංවිධාන තහනම් කිරීමේ නීති ප්‍රතිපාදන ලංකාවේ නෑ. ඒ කියන්නේ දිගු කාලීනව තහනම් කිරීමේ එහෙම ප්‍රතිපාදන නෑ කියලා. නමුත් හදිසි නීති යටතේ එහෙම තහනම් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කළේ මේ සංවිධාන තහනම් කරනවා ජාතික තව්හිද් ජමාත් සංවිධානය ඇතුළු සහ මූල ආවරණය වන පරිදි අනන්‍යතාවය හඳුනාගන්න බැරි පරිදි සමාජයේ ගැවසීම තහනම් කරනවා කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් ගැසට් එකක් මගින් තවමත් නිකුත් කරලා නැහැ කියන චෝදනාව තමයි සමාජයේ එල්ලවෙන්නේ. යම් ආකාරයෙන් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි එහෙම ගැසට් එකක් ඉදිරිපත් කරයි සහ දිගු කාලීනව මේ සංවිධාන තහනම් කිරීමට යම් පියවරක් ගනීවි කියලා. නමුත් තවමත් ඒ කටයුත්තක් සිද්ධ වෙලා නැහැ.
ඔව්, නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ යම් කිසි වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සභාපති මනෝජ් ගමගේ මහතා මේ සම්බන්ධව යම් තොරතුරක් හෙළිදරව් කරමින් චෝදනාවට ලක් කරා. වර්තමාන පරිපාලනය
අපි මේ දවස දකින්න සුලභ දසුන තමයි හමුදාවෙන් අල්ල ගන්නවා, පොලිසියෙන් ඇතුළට දානවා, රජයෙන් එළියට දානවා. හමුදාවෙන් නිකම් පුද්ගලෙක් මේ ආවට ගියාට අල්ල ගන්නෑ නේ. යම් කිසි තහනම් ක්‍රියාවකට සම්බන්ධ නම් විතරක් අල්ල ගන්න. අපිට නිවුස් ඇලර්ට් එකක් එනවා, රිෂාද් බදුදීන්ගේ සහෝදරයා මෙන්න මේ ආකාරයෙන් හමුදාවෙන් අත්අඩංගුවට පොලිසියට බාර දුන්නා කියලා. පෑභාගයක් පෑයක් එනවා, තව නිවුස් ඇලර්ට් එකක් එනවා, උන් නිදහස් කරා කියලා. රස්තවාදීන්ට වරදවලට සම්බන්ධ මිනිසුන්ගේ විමර්ශන පොලිසිය පෑයක් ඇතුළත ඉවර කරන නීතියක් දැන් මේ රටේ තියෙන්නේ. මේකද මේ මැරිච්ච මිනිසුන්ගේ ජීවිතවලට ඉෂ්ට කරන සාධාරණත්වය. අපි දැක්කා පහුගිය දවසක අතිගරු ජනාධිපතිතුමා මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරනවා, නැෂනල් තව්හීද් ජමාත් සහ ජමියතුල් මිල්ලතේ ඉබ්‍රාහිම් කියන සංවිධාන දෙක තහනම් කරා කියලත්, සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කර ගැනීම තහනම් කරා කියලත් හදිසි නීති යටතේ. හැබැයි ඉතා වගකීමෙන් කියනවා, ඊයේ උදෑසන වන විටත් මේ තහනම් කිරීම පිළිබඳව කිසිම ගැසට් නිවේදනයක් රජයෙන් නිකුත් කළා නැහැ. දැන් ගැසට් එකක් ගහගන්න මෙච්චර කාලයක් යනවා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළා. අනිත් කාරණේ තමයි යම් කිසි සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් තියෙනවා. මේ තියන්නේ LTT සංවිධානයේ තහනම් කරපු ගැසට් පත්‍රය. මේක කරේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ. හදිසි නීති යටතේ මේක කරා මොකද වෙන්නේ? හදිසි නීති ඉවත් කරයන් පස්සේ ඒ සංවිධානයේ තවදුරටත් තහනම් සංවිධානයක් නෙමෙයි. තවදුරටත් මුහුණු ආවරණය කිරීම තහනමක් නෑ.
ඔව්, තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා මව්බිම වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ. එහි කැඳවම්කරු මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්න සඳහන් කරලා හිටියේ බුද්ධිංශ නිලධාරීන් සිරගත කිරීම සහ ඔවුන් යම් යම් වෙනත් රාජකාරීන් වලට යදවා තිබීම නිසා මේ බුද්ධිංශ බිඳවැටීම හේතුවෙන් මෙවැනි වූ තත්වයක් ඇති වුණා කියන කාරණාව තමයි ඔහුට එහිදී පෙන්වා දීමට උවමනාවක් තිබුණේ. මේ ඔහු එහිදී සඳහන් කරපු අදහස,
අද වන විට යුද හමුදාවේ සහ නාවික හමුදාවේ බුද්ධිංශ රණවිරුවෝ 40ක් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ තියෙනවා. දැනට රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා 6 දෙනෙක්. අනිත් අය අපමත නිදහස් වෙලා තියෙනවා. කර්නල් සලේ කියන්නේ බුද්ධිංශයේ හිටපු ප්‍රධානියා. ඇමරිකාවට ගිහිල්ලා මේ වගේ ඉස්ලාම් ත්‍රස්තවාදයේ සම්බන්ධව විශේෂ පාඩමාලාවක් හදාරපු කර්නල් සලේ අද හමුදාව හැර ගිහිල්ලා. ලෙතනන් කර්නල් ශම්මි කුමාරරත්න තමයි තුන්වෙනි බුද්ධි බලකායේ ගිරිතලේ අනද නිලධාරී. අද රණවිරු සේවා අධිකාරියේ රණවිරු පවුල්වල දුක සැප බලනවා. බුද්ධිංශයෙන් ඉවත් කරලා. ඒ විතරක් නෙවෙයි, ලෙතනන් කර්නල් ප්‍රබෝධ ශ්‍රීවර්ධනත් සුබ සාධක වෙළඳ සලක බඩු විකුණනවා. මේජර් බුලත්වත්ත ඔව් තමයි කොළඹ බාරව හිටියේ. මරාගෙන මැරෙන තස්ස කල්ලියේ නායක තව්ෆික් ජමාත් සහරාන්ව බලා ගන්න පැවරුවේ මේජර් බුලත්වත්ත. මේජර් බුලත්වත්ත අද සහරාන්ව බලාගත්තේ නැතුව වේල්ලක් බලාගත්තා. වේල්ලක් බලාගත්ත නිසා සහරාන්ලා අවසානයේ මරාගෙන මැරෙන තස්ස ප්‍රහාර එල්ල කරා.
ඔය අතරතුරේදී විදේශීය රටවල් සැලකියුතු සංඛ්‍යාවක් සංචාරක අවදානම් නිවේදන නිකුත් කරලා තියෙනවා ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී සැලකිලිමත් වෙන්න කියලා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන කතා බහ සහ රජයේ අවධානය කොයි වගේද කියලාත් අපි දැනගන්න කැමතියි.
ඔව්, මේ සිදුවුණු ප්‍රහාර මාලාවත් එක්ක විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව ඇතුළු රටවල් කිහිපයක් මුලින් සංචාරක අනතුරු අඟවීම් නිකුත් කළා. ඒ අතර චීනයත් හිටියා. ඊට අමතරව නෝර්වේ, ඩෙන්මාර්කයේ, ෆින්ලන්තයේ, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානයේ, කොරියාව, ජපානය කියන රටවලුත්, ඒත් එක්කම බ්‍රිතාන්‍ය සහ පෝලන්තයත් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. ඒ රටවල් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී විමසිලිමත් වන්න කියලා තියෙනවා. තවත් රටවල් පැමිණෙන්න එපා කියලා තියෙනවා. ඒ ආකාරයකින් රටවල් 16ක් පමණ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ටිකක් ලොකු ප්‍රගතියක් පහුගිය කාලේ ලබාගෙන තිබුණු වටපිටාවක් තිබුණේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සංචාරක ක්ෂේත්‍රයේ යම් ආයෝජනයන්ටක් පෙළඹුණා. ඉතින් මේ අය ණය ගෙවා ගන්න, මේ ව්‍යාපාර දියුණු කරගන්න, කෙසේ වෙතත් ඒවා රැක ගන්නවත් බැරි තත්ත්වයකට මුහුණ දෙයි කියලා යම් විශ්වාසයක් තිබෙනවා.
දැන් මේ සියලු කතාබහ අතරතුරේදී මේ මුස්ලිම් අන්තවාදයේ ව්‍යාප්ත වීම සම්බන්ධව පසුගිය කාලවකවානුවේදී විශාල හඬක් නැගපු, ඇතැම් වෙලාවට බොහෝ දෙනාගේ මතවාදයට භාජනය වුණු ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පිළිබඳව නැවතත් කතාබහ කරලියට එනවා. දැන් උන්වහන්සේට පොදු සමාවක් යටතේ නැවත සිරදඬුවම නිදහස් කරන්න කියන කතාවත් මේ දවස්වල අපිට ඇහෙනවා ශ්‍රී ලංකාවෙන්. ඒ සම්බන්ධව තියෙන ප්‍රවණතාව කොහොමද? රජයේ අවධානයක් යොමු වෙලා තියෙනවද මේ පිළිබඳව?
උන්වහන්සේ ගලබදත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පහුගිය දවසක හෝමාගම අධිකරණයට පැමිණුණා නඩු කටයුත්තක් වෙනුවෙන්. මේ අවස්ථාවේ ඥානසාර හිමියන් බන්ධනාගාර බස් රථයට නගින අතරේ විශේෂ සඳහනක් කරා මාධ්‍යවේදීන්ට ලංකාවේ බෞද්ධ සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ලීමේ අවධානමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිල්ලා තමන් වහන්සේව හම්බ වෙන්න කියලා ඥානසාර හිමියන් සඳහන් කළා. ඉතින් මේකත් පදනම් කරගෙනද දන්නේ නැහැ. කොහොමුණත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වැලිකඩ බන්ධනාගාරයට ගියා පහුගිය 4 වෙනිදා. ගිහිල්ලා ඥානසාර ස්වාමින් වහන්සේ සමග බොහෝ වෙලාවක් සාකච්ඡා කරා කියලා අපිට වාර්තා වුණා. ඊට පස්සේ එතනින් එළියට ඇවිල්ලා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කිව්වේ ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන්වත් ගලබඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ජනාධිපති සමාවක් ලබා දෙන්න, ඒ සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම කරා. එසේ නොවුනොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න සංවිධානය වෙන්නත් සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. නැවතත් රටේ ස්වාමින් වහන්සේලාත් ඒ පිළිබඳව ඉල්ලීම් කරමින් ඉන්නවා. අදුතරමින් වෙසක් පොහොය දවසටවත් ජනාධිපති පොදු සමාව උන්වහන්සේට ලබා දෙන්න කියලා. මොකද උන්වහන්සේ මේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරා. එවැනි අවස්ථාවක තමයි උන්වහන්සේව සිරගත කිරීම සිද්ධ වුණේ. ඒ හින්දා මේ නිදහස් දවසේ යම් ආකාරයෙන් ජනාධිපති සමාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණා. ඒක නොලැබුණා. ඒක ලැබුණේ නැහැ. ඒ වෙසක් පොහොය දවසට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සිද්ධ කළේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ගලගොඩක් ඥානසාර ස්වාමින් වහන්සේ මුස්ලිම් අන්තවාදයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කාරණාවලට නෙමෙයි සිරගත වෙලා ඉන්නේ. මාධ්‍යවේදී ප්‍රදීප් ටෙක්නලිගොඩ සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකදී අධිකරණ සංකීර්ණයේදී ඔහුගේ බිරිඳට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි උන්වහන්සේට මේ දඬුවම නියම වෙලා තියෙන්නේ. මේ අන්තවාදී ක්‍රියා සම්බන්ධ සිද්ධ කරපු ප්‍රකාශ වලට අදාළව නෙමෙයි සිරගත වෙලා ඉන්නේ. නමුත් උන්වහන්සේව නිදහස් කරන්න කියන ඉල්ලීම තමයි මේ මන්ත්‍රීවරුණුත් සාස්වාමින් වහන්සේලාත් කරමින් ඉන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාය සම්බන්ධයෙන් පළ කරපු අදහසයි මේ.
ඥානසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිරගත වෙන්න සිද්ධ වුණේ මේ රටේ ත්‍රස්තවාදය ඇතිවීම වැළැක්වීම පිණිස, මේ රට ලේවිලක් වීම වැළැක්වීම පිණිස, උන්වහන්සේ හඬ නගපු නිසා. උන්වහන්සේගේ හඬ අහන්න මේ රටේ මොලයක් තියෙන පාලකයෙක් නැති නිසා, උන්වහන්සේට සීමාව ඉක්මවල යන්න උන නිසා තමයි මේක වුණේ. අපි බල කරලා කියනවා ජනාධිපතිතුමාට වෙසක් දිනයට පෙර ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒ සමාව ලබා දීලා නිදහස් කරන්න කියලා. එහෙම නොකළොත් එහෙම අපිට විරුද්ධ ප්‍රබල හඬක් මේ රට ඇතුළේ ගෙනියනවා කියන එක මතක් කර.
දැන් මේ සියලුම කාරණා අතරතුරේදී මේ පාස්කු දින ප්‍රහාරය එල්ලවන්නට කලින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වෙලා තිබුණේ පාතාල කලිනායක මාකන්දුරේ මදුෂ් ඇතුළු ඒ පිරිස අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් පිළිබඳව. දැන් මේ පාස්කු දින ප්‍රහාරයත් එක්ක මේ සිදුවීම එතරම්ම වැදගත් නොවන සිදුවීමක් බවට පත්වමින් තියෙන ආකාරයක් අපි දුටුවා. අපි දන්නවා ඇති වුණු උණුසුම සිදුවීම් පිළිබඳව තමයි විශේෂයෙන්ම අවධානයට ලක්වන්නේ. නමුත් මේ සිදුවීම් දාමය අතරතුරේදී බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට ඒවි කියලා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් පසුගිය දවස්වල ආවා. නමුත් ජනමාධ්‍යයේ පවා ඒ සම්බන්ධව ඊට වඩා අඩු අවධානයක් යොමු කරලා තිබුණේ විශේෂයෙන් මේ පාස්කු දින ප්‍රහාරයේ ඇති වෙලා තියෙන මේ දැවැන්ත සංකීර්ණ තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා කරන නිසා. එක්කෙනෙක් තමයි ගායක අමල් පෙරේරා. අමල් පෙරේරා ශ්‍රී ලංකාවට එන්නේ කවද්ද කියලා බොහෝ දෙනෙක් බලාගෙන හිටියා, ඔහුට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ ගෙවිලගේ සතියන්තයේදී මේකේ ප්‍රධාන නායකයා මාකන්දුරේ මදුෂ් ලංකාවට ආවා. ගුවන්තුරුපලේදී ඔහු අත්අඩංගුවට ගත්තා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මාකන්දුරේ මදුෂ්ගේ පැමිණීම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ, ශ්‍රී ලංකා රජය මේකට මැදිහත් වෙනවා කියලා අපිට කලින් තොරතුරු වාර්තා වෙමින් තිබුණා. ඒ සම්බන්ධව මොනවද ඔබට වාර්තා වෙන්නේ? එතකොට ලංකාවට ආවට පස්සේ දැන් ඔහු අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. දැන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිසිය හෝ ආරක්ෂකංශ හෝ යම් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවද? ඒ සම්බන්ධ තොරතුරු ඔබෙන් දැනගන්න කැමති.
මාකන්දුරේ මදුෂ් ඊයේ උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා. ඩුබායි රාජ්‍යයෙන් පිටුවල් කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ආරක්ෂකංශ නියෝජනය කරමින් 5 දෙනෙකුගින් යුතු කණ්ඩායමක් මීට දින 5කට කලින් ඩුබායි වෙත ගිහිල්ලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාංශිකවත් යම් ආකාරයෙන් ක්‍රියාමාර්ග ගත්තා. ඔහු ලංකාවට රැගෙන එන්න කටයුතු කරයි කියලා වාර්තා වුණා. මේ සියල්ලේ ප්‍රතිඵලයේ විදිහට පෙරේදා ඔහුව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පස්සේ ඊයේ උදෑසන ලංකාවට ආවා. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරලා මේ වන විටත් ප්‍රශ්න කිරීම සිදු කරනවා. විශේෂත්වය තියෙන්නේ ඔහුට යම් ආකාරයකින් මද්‍රව්‍ය සම්බන්ධයෙන්, අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා වගේම ආගමන නීතිගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව චෝදනා එල්ල වුණා. අපි දන්නවා ඔහුගේ සැබෑ නම මාකදුරේ මදුෂ්ගේ සැබෑ නම සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත. නමුත් ඔහු ලංකාවට ආවේ ඊයේ දවසේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අජිත් එරංග, එහෙම නැත්නම් වර්ණකුල සූරිය අජිත් එරංග කියන නමින් හදාගත්තු පාස්පෝර්ට් එකකට අදාළව තමයි ඊයේ දවසේ ඔහු ලංකාවට පැමිණි. කොමුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිද්ධ කරනවා ලංකාවට පිටුවල් කරයින් පස්සේ.
හොඳයි, එහෙමනම් අපි සූතිවන්ත වෙනවා මනෝජ් ඔබට ශ්‍රී ලංකාවේ තත්ත්වවිත්ති සමීප කරන්නට අදත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි නැවත වතාවක් හමු වෙමු තවත් ශ්‍රී ලංකාවේ අලුත් තොරතුරු සමගින් ඊළඟ වාරයේදී. ආයුබෝවන්.
ආයුබෝවන් දිනක් ඔබ සුභ.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
Hear more stories in your language by visiting sbs.com.au.